හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අද්දල් කාදර් මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව. මහනුවර දිස්ත්‍රික් පොදු මහජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මෙම උත්තරීතර සභාව හොබවන ලද කෘතවස්ත දේශපාලනඥයෙකු වූ අබ්දුල් කාදර් මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව මා මෙම අවස්ථාවේදී ගරු සභාවට ඉදිරිපත් කරමි. 1936 ඔක්තෝබර් මස 30 වැනි දින උළුපනේ ඉදී උපත ලත් අබ්දුල් කාදර් මහතාගේ දායබර පියාණන් වූයේ වෙළඳ ව්‍යාපාරික අබ්දුල් රහීම් මහතාය. එතුමාගේ දායබර මෑණියන් වූයේ සලියා උම්මා මහත්මියයි. නාවලපිටිය ශාන්ත මරියා විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇති මෙතුමා අධ්‍යාපන කටයුතු නිමවීමත් සමගම ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය. සිත්ති ෆරීකා මහත්මිය සමග යුගදිවි ගමන් ඇරඹ වූ අබ්දුල් කාදර් මැතිඳුන් ෆාතිමා ෂියාමා, ෆාතිමා ෂියානා සහ යන දියණියන් තිදෙනෙක් ෆාතිමා ෂියාමා, ෆාතිමා ෂියානා, ෆාතිමා ෆසීනා යන දියණියන් තිදෙන මෙලොවට දායද කළේ. 1989 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ අබ්දුල් කාදර් මැතිතුමා ජනතා සහාය නොමදව දිනා ගනිමින් වැඩිමනාප ප්‍රමාණයක් ලබාගෙන පළමු වරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට භාග්‍ය උදා කරන ලදී. හිටපු ජනාධිපති අතිගරු ආර් ප්‍රේමදාස මැතිතුමාගේ රජයේ විදුලි බල ව්‍යාප්ති ඇමති ලෙස හා ඉන්පසු ජනාධිපති ධූරය දරු අතිගරු ඩී.බී. විජේතුංග මැතිතුමාගේ රජ යටතේ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය තනතුරු දරමින් ජනතා සේවයේ උදෙසා කැපවී කටයුතු කළ කීර්තිමත් නායකු ලෙස මෙතුමා පෙන්වා දිය හැක. 1994 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා තරඟ කළ කාදර් මැතිතුමා මනාප විශාල සංඛ්‍යාවක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වී 2004 දක්වා පාර්ලිමේන්තු විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ලදී. නැවතත් 2004 පැවති මහා මැතිවරණයට ඉදිරිපත් වී ඉන් ජයගෙන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මෙතුමා නැවත 2001 වසරේදී ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසියේය. ඉන් පසු 2004 සහ 2010 වසරවල පැවති මැතිවරණවලට ඉදිරිපත් වී වැඩිමනාප ප්‍රමාණයක් ලබා ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුවට තේරීපත් වී මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාදර් මැතිතුමා වෙත එක්සත් ජාතික පක්ෂයේ සමස්ත ලංකා මුස්ලිම් ජාතික සංවිධායක ධුරයද හිමි වී තිබුණි. එසේම නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාප්ත අමාත්‍ය, සමූපකාර අමාත්‍ය, පරිසර නියෝජ්‍ය අමාත්‍ය, පරිසර හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය සහ අමාත්‍ය ධුර දරමින් ගම්පොළ නාවලපිටිය ගලගෙදර යන මැතිවරණ කොට්ටාසවල ජනතාවට සුවිශාල මෙහෙවරක් ඉටු කළ ජනතා නියෝජිතයෙකු ලෙස මෙතුමා පෙන්වා දිය හැක. මහනුවර දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලබන පවුල් විශාල ප්‍රමාණයකට නිවාස ආධාර සඳහා තබාගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සෙවිලි තහඩු, ඇස්බස්ටස් ෂීට්, පොල් පරාල, බ්ලොක් ගල්, සිමෙන්ති ලබා දීම, මාන මැෂින් ලබා දීම, 2004 වසරේ සුනාමියෙන් අසරණ වූ ජනතාව වෙනුවෙන් කල්මුණේ නගරයේ නක්කරයක පමණ ඉඩමක් තම ධනයෙන් මිලදීගෙන ජනතා අයිතියට පත්කර දීම, ශ්‍රී දළදා මාලිගාවට සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේදී මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් වෙළඳ ව්‍යාපාරිකයන් සමග එක් වී මාලිගාවේ අරමුදලට මුදල් පරිත්‍යාග කිරීම වැනි සත්ක්‍රියාවන් කිරීම මෙතුමාගේ සමාජයේ ජනතාවට ඉටු කළ මෙහෙවර විදහාපාන සේවාවක් ලෙස පෙන්වා දිය හැක. තවද මාවතුර ප්‍රදේශයේ රජයේ ඉඩම් කොටසක් ලබාගෙන අඩු ආදායම් ලාභීන් සහ තම පුද්ගලික ධනයෙන් අංග සම්පූර්ණ නිවාස 50ක් සාදා එම නිවාස ජනතා අයිතියට පත්කර දීමට දුප්පත් ජනතාව වෙනුවෙන් කළ උතුම් ක්‍රියාවක් වන අතර එයට කෘතගුණ දැක්වීම පිණිස එම ගම්මානය කාදර් ගම්මානය යනුවෙන් හැඳින්වීමට එම වැසියන් ක්‍රියා කළේය. ගම්පල නගරයේ ජුම්මා පල්ලියේ වසර 30ක අධික කාලයක් සභාපති ධූරිය හොබවමින් තම ආගම වෙනුවෙන්ද ඉතා කැපවීමෙන් කටයුතු කළ බෙහෙවරට පල්ලියේ දායක සභාව විසින් එතුමා මියැනතෙක් දැරිය හැකි ඒ සභාපති ධූරිය පිරිනමන ලදී. තම ආගම හා ධර්මයට නිසි අයිරින් කැපවීමෙන් පිළිපදමින් ඒ අනුව කටයුතු කරමින් දිවයිනේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරන ලදී. ජිනීවා නුවර පැවති ජාත්‍යන්තර සමුළුවකට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගී වූ මෙතුමා එහිදී විශේෂ දේශනයක් පවත්වා ඇති අතර එහිදීලත් අත්දැකීම්ද තම ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් යොදවා ගැනීමට අමතක කළේ නැත. මෙසේ ජනතා සේවයට කැපවී කටයුතු කළ අබ්දුල් කාදර් මැතිතුමා අවුරුදු 79ක් ආයු වලදා 2015 ඔක්තෝබර් මාස 3 වෙනි දින මෙලොවින් සපු ගත්තේය. ගරු කථානායකතුමනි, 1989 සිට 2015 දක්වා වර්ෂ 25කට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට සුවිශාල මෙහෙවරක් ඉටු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් කාදර් මැතිතුමන්ට ජන්නතුල් ෆිර්දවුස් හිමිවේවාය ප්‍රාර්ථනා කර අතර මෙම උත්තරීතර සභාවේ ශෝකයේ එතුමාගේ දයාබර භාර්යාවට දිනයන් තිදෙන ඇතුළු පවුලේ ඥාතීන් වෙත දන්වා යවල් ලෙස යෝජනා කරමි. නූර්ලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රේණිකා හේරත් මැතිණියගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව. නූර්ලේ දිස්ත්‍රික්කයේ පොදු මහ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ රේණුකා හේරත් මැතිණියගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව මෙම අවස්ථාවේදී ගරු සභාවට මම ඉදිරිපත් කරමි. විදුහල්පතිවරයෙකු වූ ඩී.එම්. හේරත් මහතාට සහ සෝමාවතී හේරත් මහත්මියට දාව 1945 වූ සැප්තැම්බර් මාස 7 වෙනි දින රේණුකා හේරත් මැතිණිය නුවරඑළියේ පදියපැලැල්ලේදී ජන්මලාභය ලැබුවාය. මෙතුමිට සහෝදරයන් දෙදෙනෙක් සහ එක් සහෝදරියෙක්ද විය. පදියපැලැල්ල විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා පොරමඩුල්ල මහාවිද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව වෘත්තීය වශයෙන් ඉංග්‍රීසි පුහුණු ගුරුවරයෙකු ලෙස වලපනේ අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයකම සේවය කළ ඇය පසු කාලයක SB හේරත් මැතිතුමා සමග යුගදිවියට එළඹ හිරන්න හේරත් රණවීර දියණිය මෙලොවට දායාද කළාය. නූර්ලේ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක වරියක ලෙස ක්‍රියාකාරී දේශපාලනයට මෙතුමිය PVCA ගුරු වෘත්තියේ නියැලෙමින් සිටින අවධියේ පටන්ය. 1977 වසරේදී නූර්ලේ ජාතික අධ්‍යාපන සේවක සංගමය දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස කටයුතු කළ අය එම වසරේම වලපනේ මැතිවරණ කොට්ටාසේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක වශයෙන් පත් වූ අතර 1977 පැවති මහා මැතිවරණයට ඉදිරිපත් වී වලපනේ ආසනය ජයගෙන ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසියාය. 1977 සිදු වූ දේශපාලන පෙරලිය සමග රටේ ඇති වූ ආර්ථික සමාජීය හා දේශපාලන වෙනස්කම් තුළින් මධ්‍ය කඳුකරයේ ජන ජීවිතයට නංවාලීම සඳහා සංවර්ධන ව්‍යාප්ති රසක් ක්‍රියාත්මක වූ අතර වික්ටෝරියා රන්දෙනිගල රන්ටබේ වැනි ජලාශ ඉදිකිරීම් මාවැලි සංවර්ධනය වැඩසටහන කඩිනම් කිරීම වැනි කටයුතු වලදී තම සහයෝගය ලබා දෙමින් වලපනේ හඟුරංගත වැනි මැතිවරණ කොට්ටාසවල දැවැන්ත සංවර්ධනයක් වක්‍රාකාරයෙන් එම ව්‍යාප්ති හරහා ඇති කිරීමට මෙතුමිය විශාල බැට කොටසක් කළාය. 1978 වසරේ නූර්ලේ දිස්ත්‍රික් ඇමතිණිය වශයෙන් පත් වූ අය 1987 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධාරී මණ්ඩලයට පත් වූ අතර 1988 වසරේදී සංස්කෘතික නියෝජ්‍ය ඇමතිතුමිය වශයෙන් පත් වූ අය 1989 වසරේ පැවති මහා මැතිවරණ ජයගත් මෙතුමිය සෞඛ්‍ය අමාත්‍ය ධූරය හිමිකරගත් අතර සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ උන්නතිය උදෙසා විශාල වැඩ කොටසක් ඉටු කළාය. 1990 වසරේ ලක්වනිතා පෙරමුණේ සභාපතිනිය ලෙස පක්ෂයේ කාන්තා ශක්තිය වැඩි කිරීම සඳහා සුවිශේෂ සේවාවක් ඉටු කළ මෙතිමිය 2002 වසරේ රාජ්‍ය දව සංස්ථාවේ සභාපතිනිය වශයෙන් පත්විය. 1994 වසරේ නෙදර්ලන්තයේ පැවති ලෝක ප්‍රථම කාන්තාවන්ගේ සමුළුවටද සහභාගී වී ඇති මෙතුමිය එයින් ලද අත්දැකීම්ද මෙරට කාන්තාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීමට අමතක නොකළාය. එක්සත් ජාතික පක්ෂයේ සහකාර ලේකම්වරියක වශයෙන්ද උපසභාපතිනියක වශයෙන්ද කටයුතු කරමින් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් සුවිසල් කාර්යභාරයක් ඉටු කළ මෙතුමිය නූර්ලේ දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාත් සභාවට තේරී පත් වී විපක්ෂ කණ්ඩායමේ නායිකාව වශයෙන් මිය ගිය යනතෙක්ම කටයුතු කළාය. ගරු කතානායකතුමනි, 1994 වර්ෂයේ සිට 2000 වර්ෂය දක්වා, ඉන්පසු 2006 වර්ෂයේ සිට 2010 වර්ෂයේ දක්වාද අවුරුදු 26කට වැඩි කාලයක් පාර්ලිමේන්තු නියෝජනය කරමින් වලපරේ ආසනයේ ප්‍රමුඛ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට අගනා මෙහෙවරක් ඉටු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණිය හිටපු අමාත්‍යවරියක වූ රේණුකා හෙරත් මැතිණිය අවුරුදු 72ක් ආයු වලදා 2007 මාර්තු 12 වෙනි දින මෙලොව හැර ගියාය. එතුමියගේ නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර මෙම උත්තරීතර සභාවේ ශෝකයේ එතුමියගේ දයාබර ස්වාමි පුරුෂයා දියණිය ඇතුළු පවුලේ ඥාතීන් වෙත දන්වා යවන ලෙස යෝජනා කරමු. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී ගරු බල්ලිකා එල්ලාවල රත්වත්ත මැතිණියගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව. රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ආසනයේ පොදු මහ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස සුවිසල් මෙහෙවරක් ඉටු කළ මල්ලිකා රත්නත් මැතිණියගේ අභාවය පිළිබඳ ශෝක පළ කිරීමේ යෝජනාව මෙම අවස්ථාවේදී ගරු සභාවට මම ඉදිරිපත් කරමි. විලියම් තියදෝ එල්ලාවල මහතාට සහ මිලිසන් දිබුලාන එල්ලාවල මහත්මියට දාව 1932 වූ අප්‍රේල් මාස 13 වෙනි දින රත්නපුර උපත ලැබූ මෙතුමිය මූලික අධ්‍යාපනය ලැබුවේ රත්නපුර ෆර්ගියුසන් බාලිකා විදුහලෙන්. වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ ශාන්ත බ්‍රිජට් කණ්ඩාරාමයට ඇතුළු වූ මෙතුමිය පසුව හේවුඩ් කලායතනයේ උසස් අධ්‍යාපනයේ කටයුතු හැදෑරුවාය. දිවංගත සිරිබාව බණ්ඩාරනායක මැතිණියගේ බාලම සහෝදරයා වන බලංගොඩ විසූ ක්ලිෆර්ඩ් සේනක රත්නත් මහතා සමග 1959 වසරේ විවාහ දිවියට පත් මල්ලිකා රත්නත් මැතිණිය දරුවන් දෙදෙනෙකුගේ දයාබර මාතාවක් විය. පුතුණුවන් කමල් සේනක රත්නත් වන අතර එතුමා මේ වන විටත් ඓතිහාසික රත්නපුර බා සමන් දේවාලයේ බස්නායක නිලමේ ලෙස සුවිසල් මෙහෙවරක් සිදු කරමින් සිටී. දිය හේෂානි අරම්පත් වන අතර ඇය විදේශ රටක පදිංචිව සිටී. විශාල ජනතා ආශිර්වාදයක් හිමිකරගත් ක්ලිෆර්ඩ් සේනක රත්නත්වයේ මහතාගේ ලා දේශපාලන පන්නලය තුළ 1996 පැවති අතුරු මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වීමේ භාග්‍ය මෙතුමිය උදා කර ගන්නා ලදී. නැවත 1970 වර්ෂයේදී පැවති මැතිවරණය සඳහා බලංගොඩ ආසනයට තරඟ කළ මල්ලිකා රත්නත්වයේ මැතිණිය එම මැතිවරණයෙන් ජයගෙන එම ප්‍රදේශයේ ජනතාවට විශාල සේවාවක් ඉටු කළාය. එතුමිය විසින් කරන ලද සංවර්ධන කටයුතු අතර බලංගොඩ රෝහල පරිශ්‍රය දියුණු කිරීම, පිඟන්කඩුවල් කර්මාන්ත ශාලා ඉදිරි කිරීම, තබල කාර්යාලය ඉදිරි කිරීම, ලංගම ඩිපෝව ඉදිරි කිරීම හා මහජන බැංකුව ඉදිරි කිරීම වැනි සංවර්ධන කාර්යාලයන් විශාල ප්‍රමාණයක් වේ. දුකටපත් ජනතාව වෙතට ගොස් ඔවුන්ගේ කඳුළු පිසදැබූ මෙතුමිය තමන් සතු ඉඩකඩම් පවා පන්සල් වලට අහිංසක ජනතාවට නිර්ලෝභීව බෙදා දුන්නාය. දේශපාලනයේ යෙදුණු කාන්තාවක් ලෙස තම කාර්ය මැනවින් ඉටු කළ මෙතුමිය අහිංසක දුප්පත් මිනිසුන් ඇතුළු සියලු ජනතාව සමග ඉතා ලෙන්ගතුකමකින් කටයුතු කිරීම ප්‍රශසීබර ලක්කර කරනකි. පාර්ලිමේන්තු කණ්ඩායම් නියෝජනය කරමින් එංගලන්තයේ ජර්මනිය ජපානය රටවල සංචාරය කළ ඇති මල්ලිකා රත්නත් මැතිණිය ඒ වයින් ලත් අධ්‍යක්ෂීම් තම මැතිවරණ ප්‍රදේශයේ ස්වයන් රැකියා ප්‍රවර්ධන මහඟු පිටුවහලක් කරගන්නා ලදී. චිත්‍ර ශිල්පිනියක් ලෙස කලා කටයුතු වල නිතරම නියලුණු ඇය මහජන සේවයට නිබඳව කැපවී කටයුතු කළ උදාර දැනතියක් ලෙස පෙන්වා දිය හැකිය. ගරු කතානායකතුමනි, 1966 සිට 70 වර්ෂය දක්වාද, 70 සිට 77 වර්ෂය දක්වාද අවුරුදු 10ක වැඩි කාලයක් රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ආසනයේ ජනතාවට සුවිසල් මෙහෙවරක් සිදු කළ මල්ලිකා රත්නත් මැතිණිය අවුරුදු 86ක් ආයු වලදා 2017 මේ මාස 19 වෙනි දින මෙලොවින් සමුගත්තාය. එතුමියගේ නිවන් සුව ප්‍රාර්ථනා කරන අතරම මෙම උත්තරීතර සභාවේ ශෝකය එතුමියගේ දයාබර පුතුණුවන් දිනේ ඇතුළු පවුලේ ඥාතීන් වෙත දන්වා යවන ලෙස යෝජනා කරමි.
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා,
ගරු කතානායකතුමනි, මෙම යෝජනාව මම ස්ථිර කරන ගමන් විශේෂයෙන්ම පරලෝ සැපත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය ගැන විශේෂයෙන්ම රත්වත්ති මැතිනිය ගැන වචන ස්වල්පයක් අදහස් ප්‍රකාශ කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 1932 අප්‍රේල් 13 වෙනි දින මූලික අධ්‍යාපනය ලැබුවේ රත්නපුර ප්‍රගියුෂන් බාලිකා විද්‍යාලයේ. ඊට පස්සේ අධ්‍යාපනය උසස් අධ්‍යාපනය ලබන්නට ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට ඇතුළු වුණා. තුල් වෙලා උසස් අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම එතුමිය විවාහ කරගත්තේ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ බාලම සහෝදරයා වන බලංගොඩ විසු ක්ලිෆර්ඩ් සේනක රත්වත්තේ මහතා සමග. අපි දන්නවා මේ දෙදෙනාම ප්‍රදේශයේ විතරක් නෙවෙයි රට තුලත් සේවයක් කරපු නායකයෝ දෙන්නේ. මට අමතක කරන්න බෑ ක්ලිෆර්ඩ් රත්වත්තේ මැතිතුමා හැම අවස්ථාවකදීම, මොකද විශේෂයෙන්ම රත්වත්තේ මැතිණියත් යම් යම් අවස්ථාවලදී තමන්ගේ අවංකවම හිතට අවංකව අදහස් ප්‍රකාශ කළ දෙදෙනෙක්. මගේ පියාගේ මරණ දවසෙත් පැමිණ ශෝකය ප්‍රකාශ කරා. ඒ අවස්ථාවෙන් බණ්ඩාරනායක මැතිනිය හිටියේ නැහැ ලංකාවේ. ඒ විතරක් නෙවෙයි, එතුමියත් ක්ලිෆඩුත් විශේෂයෙන්ම මාත් එක්ක පාර්ලිමේන්තුව තුළ හිටියා. විතරක් නෙවෙයි, යම් අවස්ථාවකදී පක්ෂයේ විපක්ෂ නායකත්වය පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවේදීත්, පක්ෂය පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවේදීත් එතුමිය පැහැදිලිව තමන්ගේ ඥාතියට වඩා පක්ෂය පිළිබඳ හැඟීමකින් යුක්තව මගේ පැත්ත වෙනුවෙන් මා වෙනුවෙන් කතා කරන්නට මැති ඉදිරිපත් වුණු දෙදෙනෙක් කියලා මම මතක් කරන්න ඕන. ඉතින් ඒක පුද්ගලිකව මම මේ අවස්ථාවේ කෘතිවේදීව මතක් කරනවා. ඒ තමන්ගේ හදවතට එකඟව ජනතාවගේ මතය ප්‍රකාශ කරන්න එතුමිය කොයි වෙලාවකවත් පසුබට වුණේ නැහැ. ගම තුලට මහිලා සමිති සංකල්පය ඉදිරිපත් කරලා ඒ ප්‍රදේශය තුළ ව්‍යාප්ත කරන්නටත් කිරියල්ලේ මන්තුමා කිව්වා වගේ ප්‍රදේශ තමන්ගේ ඉඩකඩම් පවා ජනතාවට බෙදාදෙන්නට එතුමිය නිර්ලෝභී වුණා. අපි විශේෂයෙන් එවුන්ගේ පුතාටත් දුවටත් කමල් රත්වත්ති මැතිතුමා ඒත් අපේ ඔහුගේ අයගේ අනිකුත් ඥාතීන්ටත් අපගේ ශෝකය මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරන්න ඕන. බලංගොඩ ප්‍රදේශයේ දියුණු කිරීම සඳහා මං ඉතන්නේ කරපු සේවවලින් බලංගොඩ රෝහල දියුණු කිරීම, පිඟන් ගැඩුල් කර්මාන්ත ශාලාවක් ඉදි කිරීම, තැපැල් කාර්යාලය, ලංගම ඩිපෝ හා තවත් සංවර්ධන කාර්යාල කාර්යයන් විශාල ප්‍රමාණයක් එතුමිය තමන්ගේ ප්‍රදේශයට ලබා දෙන්නට එතුමිය ක්‍රියාත්මක වුණා. ඒ වගේම එතුමිය මම මතකයි සනීප නැති වෙලා ඉන්න අවස්ථාවලදී අපි ඒ නිවසට ගියා එතුමිය බලන්න. ඒ වගේ අසනීපෙන් සිටියත් එතුමිය සත්කාර කරන්න, ආගන්තුක සත්කාර කරන්න පසුබට වුණේ නැහැ කියන එක මම මතක් කරනවා. එතුමිය පසු අපේ මං දන්නේ රත්වත්තේ මැතිතුමා ක්ලිෆර්ඩ් රත්වත්තේ මැතිතුමාගේ පෙත්සම මම නිවැරදි කිරීමට යටත්ව පෙත්සම පරාජය වීමත් සමග තමයි අතුරු මැතිවරණයෙන් එතුමිය පාර්ලිමේන්තුවට ආවේ. එදා අද වගේම එදත් පක්ෂයට නිතරම එවැනි කරදර මුණ දාන්ත සිද්ධ වෙලා තියෙනවා කියන එක අපි මතක් කරන්න ඕන. ඊළඟට ඒ පළාතේ ජනතාවගේ හදවතේ තවමත් ලත්වත්තේ මැතිතුමා විසින් මැතිනිය විසින් කරන ලද සේවයන් අදත් අගය කරනවායි කියන එක මතක් කරමින් අපේ ශෝකය ඔබතුමාගේ ඉල්ලා සිටිනවා එම පවුලේ සියලුම ඥාතීන් වෙත ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි අද සාකච්ඡා වුණු අබ්දුල් කාදර් මැතිතුමාගේ පිළිබඳව අපේ ශෝකය මේ අවස්ථාවේදී විශේෂයෙන්ම පවුල වෙත උද කරන්න ඕන. 1937 10 30 වෙනිදා උපත ලැබූ එතුමා ශාන්ත මේනිවිද වහලි ආදි ශිෂ්‍යාව ශිෂ්‍යෙක්. ඒ වගේම දේශපාලනයට විශේෂ 1960 දී 65 ඔහු ගම් සභාවෙන් එළියට ආපු මන්ත්‍රීවරේ ගම් සභාවෙන් මුලින්ම මන්ත්‍රීවරයෙක් වෙලා ඊට පස්සේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වුණාම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ වාණිජ සෞඛ්‍ය සමපකාර හා ධීවර හා මුස්ලිම් සංස්කෘතික ඇමතිවරයා වුණා මධ්‍යම පළාත් සභාවේ ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුවට ආවේ. ඉතින් එතුමා බොහොම අවංකව වැඩ කරපු හදවතින් තමන්ගේ හදවතට එකඟව එතුමා තමන්ගේ යුතුකම ඉටු කරා. විශේෂයෙන් මට මතකයි මට අමතක කරන්න බෑ ඔබතුමා දන්නවා යුද්ධය උතුරේ ත්‍රස්තවාදී යුද්ධය තියෙන අවස්ථාවේදී එතුමා අපිට සහයෝගය දක්වන්නට අපේ පක්ෂයට ආණ්ඩුවට එදා බැඳුනේ. එදා කිව්වේ මේ යුද්ධය අවසන් කරන්න ඕන, මේක හැම ජාතියකටම බලපාන යුද්ධයක්, ඒක නිසා මේ යුද්ධය අවසන් කිරීම සඳහා ඔබතුමාට සහයෝගය දැක්වීමට එනවා කියලා තමයි එතුමා ආවේ. ඒ වගේම එතුමා අද වගේ දවසක හිටියනම් මට හිතුණා අර ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙනවා, නිකුත් කරේ ත්‍රස්තවාදීන් ටික සැක කරන 14 දෙනා ලංකාවට ඇවිල්ලා ලංකාවේ කිලිනොච්චියටත් ගිහිල්ලා සල්ලි ටිකත් එකතු කරගෙන ගියයින් පස්සේ තමයි ගැසට් එකේ නම් ටික එළියට ආවේ. මම හිතනවා මේ වගේ වෙලාවක අබ්දුල් කාදර වගේ මේ හැඟීමක් තියෙන මන්ත්‍රීවරු ඉන්නවනම් ඔවුන් මේ ගැනත් සලකල බලයි කියලා මම විශ්වාස කරනවා. ඔහුගේ ක්‍රියාකලාපය අනුගමනය කරනවා. මම මේ ගැසට් එක සභාගත කරනවා, මොකද ඒක වැදගත් වෙනවා එතුමාට කරන ගෞරවයක් වශයෙන්. එතුමා ආ එදා දහ අපිත් එක්ක 18 දෙනා 10 දෙනාටම ඒ ගෞරවයක් වශයෙන් මම මේ ඉදිරිපත් කරන්නට කැමතියි. ඒ නිසා ඉතාම හිතවත්ව කටයුතු කරා. පාර්ලිමේන්තුව තුළ හැම විවාදයකදීම මම හිතන්නේ තා කාගේත් අවධානය යොමු වුණා එතුමාගේ කතාවලට. එතුමා පහර දෙන්නන්ට පහර දුන්නේ ඉතාම සැරෙන් පහර දුන්නා. ඒකත් අපිට අමතක කරන්න බෑ. ඒක නිසා අපේ ශෝකය අපි මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම තමයි රේණුක හිරුන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් වශයෙන් මම හිතන්නේ පළාතේ සාලසේවකයෙක් සෞඛ්‍ය ඇමතිවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවේදී අපිත් එක්ක ඉතාම සුහදව අහුන්කන්න දුන්න ඇමතිවරයෙක් වශයෙන් අපි අඳුරගෙන හිටියා. ඉතින් එතුමියටත් මේගේ පවුලේ සියලු දෙනාටත් අපේ ශෝකය මේ අවස්ථාවේදී අපි පුද කරනවා.
ගරු ජයක්‍රම් පේදමැත්තුමා.
ගරු කථානායකතුමනි, අබ්දුල් කාදර් මැතුමා, මම හොඳ හිතත් තිබිච්ච හොඳ මහත්යෙක් විදිහට මම සැලකන්නේ. එතුමා මගේ මිත්‍රයෙක් විදිහට මම
සැලකනවා.
එක්සත් ජාතික පක්ෂයට අමාරු වෙලාවේ අමාරු අවස්ථාවල එතුමා පුදුම විදියට ශක්තියක් දුන්නා. පුදුම විදියට ධන පරිත්‍යාගවලින් පක්ෂය ශක්තිමත් කරන්න කටයුතු කළ කෙනෙක්. එතුමා තමන්ගේ ව්‍යාපාරවල විතරක් නෙමේ මුස්ලිම් ජනතාවෙන් වුණොත් බොහොම ආදර්ශමත් නායකයෙක් විදිහට ක්‍රියා කළා. ඒ එතුමාගේ අමාත්‍ය ධුරවල ක්‍රියා කිරීමේදී සමහර පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් මතුවලා තිබුණා, යම් යම් මුස්ලිම් ජනතාවට සේවකණේ ගියා කියලා. එතුමා කෙලින් උත්තර දුන්නා, ක්‍රියා කළා. මගේ පවුලේ අය එක්ක බොහොම සම්බන්ධයක් තිබුණ කෙනෙක්. මම මහනුවර ගියාම ඒ එතුමාගේ සහෝදර දරුවන් මගේ හොඳ මිත්‍ර විදියට මම බොහොම ගරු කරන පවුලක්. එනිසා අබ්දුල් කාදර් මැතුමාට මම ඒ හොඳ මිත්‍රයෙක්, හොඳ මහත්යෙක්, හොඳ ඇමතිවරයෙක්, දේශපාලෙක් විදියට එතුමාගේ ඒ සේවය කළ මේ අවස්ථාවේ පවුලේ සෑම දිනාට ශෝකය හා මේ අවස්ථාව පළ කරනවා. ඒ වගේම රේණුකා හේරත් මැතිනිය, මම පාර්ලිමේන්තුවේ ඉන්න අද ඉන්න අයගෙන් රේණුකා හේරත් මැතිනිය 1977 පාර්ලිමේන්තුවේ ජයජ මැතිතුමාගේ ආවේ තමා ගුරු වෘත්තිය ඉඳලා. ගුරු වෘත්තිය ඉඳලා ඒ කාන්තාවක් ලෙස තමන් ආපු යුගයේ ඒ දේශපාලනේ බොම එඩිතර කාන්තාවක් ඉදිරියට සේවය කළා. තමන්ගේ ගුරුත්වය අවංක වැඩ කරලට ඒ ජනප්‍රියතාවය තුල තමයි එදා ඒ ආසනය එතුමියට ලබා ගැනීමේ ජයග්‍රහණ කිරීමේ අවස්ථාව ලැබුණේ. ඒ එතුමිය දිසැමති ලෙස ජයග්‍රහණ මෙතුමා බොහොම තීක්ෂණ බුද්ධියක් තියෙන කෙනෙක්. මම දැක්කේ නායකින් අතර නායකයෙක් උත්තම නුවරඑළිය දිස්ත්‍රික්කයේ දිසැමති කරද්දී මා දිසැමති විදියට කුරුණෑ දිස්ත්‍රික්කයේ හිටියේ. එතුමිය බොහොම ගෞරවය බොහොම ගාම්භීරත්වයක් නියතමානිකමක් නිලධාරීන්ගේ වැඩ ගැනීමේ දක්ෂකමක් කිසි වෙලාවක තරහක් වෙන නමුත් මූණට තරහක් ගැන විදියක හිනාවෙන් නියෝගයක් දෙන පරිදි ක්‍රියා කළපු කාන්තාවක් ලෙස දිසැමති ලෙස තම සේවය කළා. ඒ එතුමිය කළ සේවයේ ඊට පස්සෙ එතුමිය පාර්ලිමේන්තුවේම සේවය කරමින් මා දන්න 1989 සිට 94 දක්වා සෞඛ්‍ය ඇමති ලෙස කාන්තා වනිතා කටයුතු ලෙසත් කළා. මේ කාලයේ මම එතකොට එම අවස්ථාවේ මා වයඹ ප්‍රධාන ඇමතිට පාර්ලිමේන්තුව අස්සෙලා ගිහිල්ලා මා දුටුවා සෞඛ්‍ය අමාත්‍ය අසිකණිතා අමාරු අමාත්‍යංශය. ඉතාමත්ම බොහොම දක්ෂ විදියට ඒ වර්ජනවලට මුහුණ දෙමින් බොහොම ප්‍රශ්න විසඳමින් ජනාධිපති දිවංගත ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක ඒ කටයුතු කළ ආකාරය මා ප්‍රශංසනීයයි. ඒක මම පැහැදිලිව කියන්න ඕන. තමන්ගේ දක්ෂකම තුළින් ඒ අවස්ථාවල සෞඛ්‍ය අමාත්‍යාංශ ඒ වර්ජන ප්‍රශ්න බොහොම හොඳට ඒවා විසඳමින් ක්‍රියා කළ නායකත්වයක් නායිකාවක් ලෙස පෙන්නු කෙනෙක් තමයි ඒ රේණුකා හේරත් මැතිනිය. එතුමිය ඊට පසුව තමන්ගේ පක්ෂයේ අපේ එක්සත් ජාතික පක්ෂයේ අතාරගියේ නැහැ. කාගෙන විකාගෙන හිටි කාන්තාවක්. කාන්තා නායකාවක් ලෙස වැඩ කළා. සභාපතිනි ලෙස කාන්තා පක්ෂයේ කටයුතු කළා. එතුමිය පක්ෂය පරාජය වෙලා කියලා පාර්ලිමේන්තුවෙන් ඒකෙන් කලකිරිලා හිටියේ නැහැ. ඒ පක්ෂය තුළම මධ්‍යම පළාතේ තරඟ කරලා පළාත් සභාවේ විපක්ෂ නායකාව ලෙස ඒ තම කාර්යභාරය බොහොම හොඳට කළා. ඒ කාර්යභාරය කිරීමේදී ඒ කණ්ඩායම එකමුතු කරගෙන එදා තිබිච්ච බාධක තර්ජන සෑම දෙයකටම මුහුණ දෙමි කියලා. මට මතක් වෙනවා ප්‍රේමදාස ජනාතුමාගේ ඒ භීෂණ මැතිවරණයේ වෙලාවේ ඒ තිබිච්ච දකුණේ තිබිච්ච භීෂණ එක්ක එතුමිය සංවිධානය කළ ඒ රැස්වීම හේව හැට ඊට ඉස්සලා දවසේ ඒ කාලේ ඡන්දය පවත්වන්න දෙන්නේ නැහැ. තහනම් නියෝග අඳුරු නීති නොකුණු නීති දාලා ඝාතනය කළ එක්සත් ජාතික පක්ෂය. මේ මෙතුමිය සංවිධානය කළ රැස්වීම මේ කතානක තිබුණේ මේව අමතක කළා. ඉස්සලා දවසේ රාත්‍රියේ පාක්ෂික 11 දෙනෙක් ඝාතනය කළා. එක්සත් ජාතික පක්ෂයෝ ප්‍රේමදා ජනාතුමා එක්සත් ජාතික තරඟන අවස්ථාවේ ඒ රැස්වීමට එන්න තහනම් කරලා ඒ රැස්වීම වළක්වන්න දකුණේ ඒ භීෂණය තුළ පාක්ෂික 11 දෙනෙක් ඝාතනය කළා. ඒ කරලා ප්‍රේමදායනතුමා නෑ බෑ කියන පුරුද්දක් නැති නායකයෙක් මෙතිමියත් ඒ වගේ අදිෂ්ඨානයක් තියෙන කෙනෙක්. ඒ අදිෂ්ඨානය තියෙන මේ වීරකාන්තාව රැස්වීම සංවිධානය කළා. තමාගේ පාක්ෂිකයෝ රට වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් ජීවිතය කොළහ පූජා කරලා තියෙන අවස්ථාව. අන්න ඒ වගේ කෙනෙක් රේණුකා මැතිනිය මම බොහොම ගරු කරන කාන්තාවක්. ඒ එතුමිය එලෙස ඉඳලා ඒ සේවය කරමින් තමයි අන්තිමට අපට ලැබුණේ. මොකද වලපනේ ප්‍රදේශයේ කරලා තියෙන සේවය කෙනෙකුගේ මයින්න පුළුවන් හොඳම අවස්ථාවක් තියෙනවා. කාටත් ඇඟිල්ල දික් කරලා රේණුකා මැතිනියට චෝදනාවක් කරන්න බෑ. මේ උත්තරීතර ස්වභාවයේ යම් යම් වැරදි දූෂණවලට ගෑවුණා කියලා එතුමිට දාන්න බෑ. එතුමිය බොහොම නියතමානි මහජන සේවකයෙක් විදිහට මහජන සේවය කරමින් මේ උත්තරීතර සභාවේ උත්තරිකම ආදර්ශමත් කාන්තාවක් විදිහට වර්තමානයේ මේ පාලන තන්ත්‍රය හෝ ආණ්ඩු පක්ෂ හෝ විපක්ෂ හෝ මඩ ගහ ගන්න ඒ ජීවිතය අඳුරු නොගත්තේ නැති කැල්ලක් නැති මහා උත්තරීතර කාන්තාවක් තමයි රේණුකා හේරත් මැතිනිය. ඒක මම විශේෂයෙන් සඳහන් කරනවා. එතුමියගේ මරණය අපේ කාටත් එකපාර එතුමිය සැලකුවේ නැහැ තමගේ සෞඛ්‍ය ගැන. කිසිම සැලකීමක් නැති බව මම දන්නවා. සමහර මට කියන අයිය කියලා මං නංගි කියලා කතා කරන්නේ. පක්ෂි මුලස්ථානේ හම්බ වුණා. ඒ සලකීම නැති එතුමිය ගේ මයින්ඩ් තිබුණේ කරු කතාන එතුමනි මම ආදානුස්සරි ගියා කඳුකර වාහන යන්න බැරි වාහන දෙක මාරුන්න බැරි ඒ ගෙදරට යන පාරේ පුදුම සෙනගක් පුදුම සෙනග මම දැක්කේ ඒ ඔක්කොම ආවේ කවුරුත් සංවිධානය කරලා නෙමෙයි ඒ වලපනේ ගුණමකුකම තියෙන කෙලේ ගුණය කියන මනුස්සකම තියෙන තමන්ට සේවය කරපු අමාරු දුෂ්කර පළාතක් දියුණු කරපු ඒ එතුමිය වෙනුවෙන් ඒ ජනතාව පැමිණි ආකාරය මට එදා ඒ ආදරණ ගිහිලා ඒමලත් අපහසු වෙලා මම හරි අගය කළා එනිසා උතුම කාන්තාව තේනි මේ අවස්ථාවේ මම බොහොම ගරු කරන මා මේ සිටියේ මොකද මගේ පැරණි සග පාර්ලිමේන්තු සිටි කාන්තාවක් ඉදිරියට කාදර් මෙතුමත් නමුත් මා මේ අවස්ථාවේ රත්වත් මැතිණිය පාර්ලිමේන්තු අවස්ථාව මා සිටියේ නැහැ ඒ අවස්ථාව මා ප්‍රධානමති ඉදිරියට ගිහිල්ලා හිටියේ එතුමියටත් මා මේ සයිකරු අපේ රේණුකා මැතිණියට මා හදවතින් අමාමානීය සත්තර අතර අපේ පවුලේ සෑම දිනකට ශෝකයත් පළ කරමින් ඒ කාදර් මෙතුමාටත් රේණුකා මැතිණියගේ රත්වත් මැතිණියගේ පවුලේ සෑම දිනකට අපේ ශෝකයත් අපි මේ අවස්ථාවේ පුලුව කරනවා
මම ඉතුරු ගරු සීබී රත්නායක මැතිතුමා ගරු සීබී රත්නායක මැතිතුමා
ගරු කතානායකතුමනි මේ ශෝක ප්‍රකාශ කරන අවස්ථාවේදී නූර්ලි දිස්ත්‍රික්කයේ වලපනේ ආසනය නියෝජනය කරමින් 1977 පාර්ලිමේන්තුවට අභියෝග රාශියක් මැදියේ පැමිණි දිවංගත රේණුකා හේරත් මැතිණිය වෙනුවෙන් වචන ස්වල්පයක් කතා කරන්න අවස්ථාව සැලසීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් හැටියට මේ සභාගර්භයට පැමිණියාට පස්සේ ඒ වගේම දිසා ඇමතිතුමියක් හැටියට මම හිතනවා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට දිසා ඇමතිණියක් හැටියට රේණුකා හේරත් මැතිණිය පත් වුණේ. ඒ වගේම අභියෝග රාශියකට මූණ දෙමින් දේශපාලන ශේෂ්ත්‍රයේ අමදාම නායකත්වයට ගරු කරමින් කටයුතු කරපු මන්ත්‍රීවරියක් හැටියට හිටපු ඇමතිවරියක් හැටියට නම් කරන්න පුළුවන්. මතවාද තියෙන්න පුළුවන් මතවාද තිබුණත් දේශපාලන ශේෂ්ත්‍රයේ තුල අපි එකිනෙකා කතා කරගනිමින් ඒ වගේම අවවාද හා අත්දැකීම් අසල අත්දැකීම් සියල්ල බෙදා හදා ගන්න පුළුවන්කම ලැබුණා. මොකද මම එහෙම කියන්නේ වලපනේ ආසනේ ප්‍රතිවිරුද්ධ පක්ෂය හැටියට නියෝජනය කරේ මම. එතුමියත් එක්ක තරඟ කරේ මම. ඒ නිසා ඒ වෙලාවේදී අපි යම් යම් මතවාද ඇති වුණත් ඒක දේශපාලන මතවාද තුල අපි විදී වුණත් මනුස්සත්ව නාමයෙන් අපි සියලු දෙනා එක කාර්ය කරන්න පුළුවන්කම ලැබුණා. එනිසා එතුමිය කරපු සේවාව ඉතාම පැහැදිලිව දකින්න ඕනේ, පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ සේවාව පිළිබඳව නියතමානී සේවාවක් ගරු සේවයක් එතුමිය ප්‍රදේශයට කරා. ඒ ප්‍රදේශයට සේවය කරනවා වගේම අවසර 20ක් දේශපාලන ශේෂ්ත්‍රයේ රැඳිලා මේ පාර්ලිමේන්තුවෙන් ඉවත් වුණාට පස්සේ මධ්‍යම පළාත් සභාවේ පළාත් සභා මන්ත්‍රීවරියක් හැටියට ඒ වගේම එතුමිය නියෝජනය කරපු පක්ෂය වෙනුවෙන් විපක්ෂ නායිකාව හැටියටත් කටයුතු කරා කියන එක අපි දන්නා කාරණයක්. ඒ වෙලාවේදී හැමදාම තමන් නියෝජනය කරපු පක්ෂය ඒ නායකත්වයට ගරු කරමින් ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරපු කාන්තාවක් හැටියට දකින්න පුළුවන්. ඒ වගේම මිනිසුන් අතරේ ඔවුන් වෙනුවෙන් හඬක් නගන්න කතා කරන්න අවස්ථාව සලසාගත් මන්ත්‍රීවරියක් ඇමතිවරියක් හැටියට විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඕනේ. එනිසා මෙතුමිය ඒ වගේම ආදර්ශවත් අම්ම කෙනෙක් හැටියටත් ආදර්ශ ස්වාමි දියණියක් හැටියටත් කටයුතු කරපු කෙනෙක් හැටියට විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඕනේ. සා එතුමියට එතුමගේ සෝකය ප්‍රකාශ කරන වෙලාවෙත් එතුමට නැවතත් අමාමා නිවන්සුව අත්වේවා කියල ප්‍රකාශ කරන අතර අතර මම ඒ දැනට එක්සත් ජාතික පක්ෂය සංවිධායකවරී හැටියට කටයුතු කරන එතුමගේ ආදරණීය දියණිය හිරණ්‍ය හේරත් රණවීර මෙනවියටත් ඒවගේ මෙතුමේගේ ආදරණීය ස්වාමිපුරුෂයා රණවීර මෙතුමාටත් ඒ ශෝකය ප්‍රකාශ කර බව දන්වන ලෙස ඉල්ලා සිටින අතර පාර්ලිමේන්තු ඉතිහාසයේ දේශපාලන ශේෂ්‍රයේ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය හැටියට ලෝකෙට හැඳගාල කියපු ගරු සිරිමාර්ඩි බණ්ඩාරනායක මැතිනියකි අභියෝග මධ්‍යයේ එතුමිය වගකීම ගත්තේ ලෝකෙට පාඩමක් කියල දුන් ඒ පරපුරෙන් මහවලතැන්න පරපුරෙන් පැමිණි රත්තත්වේ මැතිනිය එතුමගේ ශෝකය පිළිබඳවත් ඒ පවුලේ උදවයට ඒ අය දන්වන්න කියනකත් විශේෂයෙන් බස්නායක නිලම හැටියට කටයුතු කරන සමන් දේවාලේ මහදේවාලේ කමල් රත්තත්ති මැත්තුමාට ඇති පවුලයටත් දන්වන ලෙසත් ඒවගේ මේ ශේත්‍රයේ තුළදී පාලිමේන්තුවර ඉදස්නමසය අනුහතර ම එනකොට අබ්දුල් කාදර් මැත්තුමා හැමවෙලාම සහයෝගිතාවය කටයුතු කරමින් සුවද සීලත්තේ මෙදා හදා ගනිමින් ඒ වගේ තර්ක විතර්කවලද අපි උරණ වුණත් අපේ මතවාදයන් බෙදාගන්න කටයුතු කර කෙනෙක් හැටියටත් එතුමාටත් අල්ලා දෙවියන්ගේ පිහිට ලැබේවා කියයි පණිවිඩේ යොමු කරන ලෙසත් ඉල්ලා සිටිමින් මම නීඩන ස්තුති.
ගරු ගාන්ත කරුණාතිලක මැත්තුමා
ගරු කතානායකතුමනි මේ උත්තරීතර සභාව සෝභහමත් කරපු නියෝජිතීන් තිදෙනෙකුගේ අභාවය ගැන සෝකය පල කරන අවස්ථාවේ වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්නට ලැබීම ගැන ඔබතුමාට මගේ ස්තුතිය පුද කරනවා. අපේ සුන්දර කන්ද උඩ රට වලපනේ මැතිවරණ කොට්ටාසය ගැන කතා කරනකොට නිරන්තරයෙන් අදටත් අපට සිහියට නැගෙන්නේ රේණුකා හේරත් කියන නම. රේණුකා හේරත් මැතිනිය ගැන කතා කරනකොට වලපනෙත් වලපනේ කියනකොට රේණුකා මැතිනියගේ නමත් සිහිපත් වෙන තරමටම එතුමිය ඒ ප්‍රදේශය හා බැඳිලා තිබෙනවා. ඇයගේ චරිත ස්වභාවය සියුම් විවරණයකට ලක් කළහොත් විවිධ අංශ රසක් පුරා අපේ මතකයේ ගමන් කරන රේණුකා හේරත් මැතිනිය විටක මුල් යුගයේ ඉතාම දක්ෂ ගුරුවරියක්. එවගේම සෙනෙහබර මවක් හොඳ බිරිඳක් යෝධ ආත්ම ශක්තියක් තිබුණු අයෝමිය ගැහැණියක් කියලා කිව්වොත් නිවැරදි. දේශපාලනයේදී එතුමිය පෙරලිකාර චරිතයක් හැටියට මුලින්ද ලඟටම කටයුතු කරා. එවගේම එතුමිය එක එක කාලවල දේශපාලන ශේත්‍රයේ විවිධ තනතුරු දරපු හැටි අපිට මතකයි. කලක් එතුමිය මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරියක් හැටියට ඉන්න. ඊට පස්සේ ඒ පළාත් සභාවෙන් විපක්ෂ නායකවරිය හැටියට කටයුතු කරනවා. එතුමිය 1977 පාර්ලිමේන්තුවට පිවිසුනා විශාල වැඩිචන්ද සංඛ්‍යාවකින් මන්ත්‍රීවරියක් හැටියට. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ නුවරඑළියේ පළවෙනි දිස්ත්‍රික් ඇමතිවරිය හැටියට පත් වෙනවා. සංස්කෘතික නියෝජ්‍ය ඇමතිවරිය හැටියට ක්‍රියා කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ලක්වනිතා සංවිධානයේ සභාපතිවරිය හැටියට ක්‍රියා කරනවා. ඒ වගේම රාජ්‍ය දැව සංස්ථාවේ මුල්පුටුව හොබවමින් කලක් එතුමියෙහි සභාපති ධුරය දරනවා. විශිෂ්ට මෙහෙවරක් කරපු සෞඛ්‍ය ඇමතිවරිය හැටියට අදත් කවුරුත් ගෞරවයෙන් එතුමියගේ සේවය සිහිපත් කරනවා. එතුමිය වනිතාවන්ට ආදර්ශයක් ගත හැකි වනිතා කටයුතු ඇමතිවරියක් කියන එකත් අපට මතක් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකාවක් හැටියට මිය යනතුරුම දේශපාලනයේ ඉතාම පෙරලිකාර චරිතයක් හැටියටයි රේණුකා හේරත් මැතිනිය කටයුතු කරේ. ගරු කතානායකතුමනි, රේණුකා හේරත් කියන මේ චරිතය මම දකින්නේ කිසිම දෙයකට බයක් නොදකපු, කිසි දෙයකට බය නොවෙච්ච, අභියෝග හමුවේ පලා නොගිය චරිතයක් හැටියටයි. එතුමිය ගුරු ජීවිතය ගෙවා දමද්දී 13 වතාවක් ස්ථානමාරු වීමවලට ලක් වුණා. දේශපාලන පලිගැනීම්වලට ලක් වුණා. ඒත් මහමෙරක්සේ නොබියව නොසැලී ඒවට මුහුණ දෙන්න එතුමියට ආත්ම ශක්තියක් තිබුණා. අභියෝගවලට අභියෝග කිරීමේ හැකියාවක් රේණුකා හේරත් මැතිනිය සතුව තිබුණා. කාන්තාවක් වුණත් රේණුකා හේරත් මුහුණ දුන් දේශපාලන අධ්‍යක්ීම් සුළුපටු නැහැ කතානායකතුමනි. එතුමීට පැසසුම් වගේම ගැරහුම් වලටත් දේශපාලන ජීවිතේ නොඅඩුව මුහුණ දෙන්නට සිද්ධ වුණා. පැසසුම් වලින් ඔළුව ඉදමව ගත්තේත් නැහැ. ඒ වගේම ගැරහුම් වලින් කම්පා වුණෙත් නැහැ. මහමිරක්සේ නොසල්වි ඒ හැම එකක්ම උපේක්ෂා සහගතව විඳ දරා ගැනීමේ හැකියාවක් හැම විටම සිනහමසු මුහුණින් ඕනම ප්‍රශ්නයක් ගැන කතා කිරීමේ හැකියාවක් එතුමිය සතුව තිබුණා. වලපනේ මැතිවරණ කොට්ටාසිය කේන්ද්ර කර ගනිමින් පාර්ලිමේන්තුවට පැමිණුණත් නුවරඑළිය දිස්ත්‍රික්කයටත් මුළු රටටත් විශාල සේවයක් කරන එතුමියට හැකියාව ලැබුණා. 1970 ඒ පෙරලිකාර යුගයේ දැවැන්ත සංවර්ධනයක් රටපුරා සිද්ධ වෙනකොට නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හරහා සුවිශාල දියුණුවක් ඇති වෙනකොට ඒ කටයුතු වලට එතුමියගෙන් විශාල දායකත්වයක් ලැබුණා. ඒ වගේම එතුමිය වතුකරේ අහිංසක ජනතාවගේ දියුණුව වෙනුවෙන් කටයුතු කරා. මට එතුමිය මුලින්ම හඳුනගන්න ලැබුණේ මම කුඩා තේවතු අධිකාරියේ සභාපතිවරයා හැටියට ක්‍රියා කරනකොට. මට මතකයි ගිනිගත් තේනේ ඒ වගේම වලපනේ නිල් දණ්ඩා හේන වගේ ප්‍රදේශවල ඒ කටයුතු වෙනුවෙන් එතුමිය ලබා දුන් නායකත්වය හා දායකත්වය අපට දක්වපු ඉතාමත්ම ප්‍රශංසනීය සේවය මම මේ වෙලාවේ මතක් කරනවා. එතුමිය භීෂණ සමයේ බය නැතුව කාන්තාවක් හැටියට දේශපාලනයට මුහුණ දුන්නා. එතුමියගේ ඒ චතුර හඬ ඇත්ත වශයෙන්ම භීෂණ කාලේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව අතර ඉතාමත්ම කැපී පෙනෙන විදිහට එතුමිය මතු කරා. කාන්තාවක් හැටියට හුඟක් ආදර්ශ ගන්න පුළුවන් කාන්තාවක් දේශපාලනයේ ඉතාමත්ම අමතක නොවන චරිතයක් හැටියට අපිට පාර්ලිමේන්තුව තුළ ආශ්‍රය කරන්න ලැබුණු කාන්තාවක් එතුමිය. ආණ්ඩු පක්ෂයේ හිටියත් දීප්තිමත්ව සිටියේදී දීප්තිමත්ව කටයුතු කරන ඇතැම් දේශපාලන චරිත විපක්ෂයට ගියාම ටිකක් දුර්වල වෙන හැටි අපි දැකලා තියෙනවා. දැන් සමහර වෙලාවට නිකන් මැලවිලා වගේ යනවා විරුද්ධ පක්ෂයට ගියාම. හැබැයි රේණුකා හිරත් මැතිනි එහෙම වුණේ නැහැ. ආණ්ඩු පක්ෂයේ ඉන්නකොටත් විපක්ෂයේ ඉන්නකොටත් තමන්ගේ භූමිකාව හොඳින් හඳුනගෙන ඇය මැනවින් තම පාක්ෂිකයන් වෙනුවෙනුත් තමන්ගේ ජනතාව වෙනුවෙනුත් හැම විටම පෙනී හිටියා. අපේ පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩවලට එතුමිය දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට පළාතෙන් පළාතට ගිහිල්ලා කරපු සේවය අපට මතක් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම කාන්තාවක් ලෙස එතුමිය කටයුතු කරා. නවක මන්ත්‍රීවරුන්ට ඉතාම සුහදතාවයක් දැක්වුවා. ඒ නිසා එතුමිය ගැන මම දීර්ඝව කතා කරන්නේ අපේ ගරු අග්‍රාමාත්‍යතුමත් පැමිණ සිටින වෙලාවේ කාලය ඉතුරු කරගත යුතු නිසා. ඉතින් රේණුකා හේරත් මැතිනිය අපේ නවක දේශපාලනඥයින්ට බොහොම ආදර්ශ ගන්න පුළුවන් චරිතයක් හැටියට දකිනවා. එතුමියගේ අභාවය ගැන අපි සියලු දෙනාම කනගාටු වෙනවා. විශේෂයෙන්ම අපේ පක්ෂයට ලොකු පාඩුවක්, මධ්‍යම පළාතට පාඩුවක්, වලපනේට පාඩුවක්, නුවරඑළිය දිස්ත්‍රික්කයට පාඩුවක්. ඒ නිසා එතුමියගේ අභාවයෙන් සංවේගයට පත් වී සිටින අපේ විමල් රණවීර මැතිතුමාටත් එතුමියගේ දියණියටත් පවුලේ සියලු දෙනාටත් අපේ ශෝකය ප්‍රකාශ කරමින් රේණුකා හිරත් මැතිරෙන් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ශෝක යෝජනා තුනම එකට ඉදිරිපත් වෙච්ච නිසා කාදර් මැතිතුමා ගැනත් අපේ කනගාටුව ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. මේ ස්වභාවය අපිට ආශ්‍රය කරන්න ලැබුණු ඉතාම හොඳ ගතිගුණ තිබිච්ච විශේෂයෙන්ම දිනිඳු ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු කෙනෙක්. කාදර් මැතිතුමා තමන්ගේ ප්‍රදේශයේ ජනතාවට රජයේ ඉඩමක් වෙන් කරගෙන දුප්පත් මිනිසුන්ට ගෙවල් 50ක් හදලා දීපු හැටි අපිට මතකයි. කාදර් ගම්මානය කියලා එකට නම් කරා. එතුමා මහනුවර දිස්ත්‍රික්කයට විශාල සේවයක් කරා, දුප්පත් මිනිසුන්ට වැඩ කරා. මම කාලය යන නිසා කෙටියෙන්ම කියනවා නම් අවුරුදු 25කට වැඩිය මේ පාර්ලිමේන්තුව නියෝජනය කරා. සමහර වෙලාවට මට මතකයි අපි විරුද්ධ පක්ෂීනවට එතුමා ආණ්ඩු පක්ෂයේ හිටියා. අපි ප්‍රශ්න එහෙම අහනකොට එතුමා ද්‍රවිඩ භාෂාවෙන් තමයි අපට උත්තර දෙන්නේ. එළිය හම්බුනහම කිව්වා වැඩිය ඉතින් අතුරු ප්‍රශ්න අරහිමේ යන්නේ නැහැ නේ, ඉතින් දෙමළ භාෂාවෙන් දෙන්නේ ඒකයි කියලා. එහෙම ටිකක් බොහොම විනෝදෙන් වගේත් හිටපු කෙනෙක්. ඒ පළාතට ගියා නම් කාට හරි එතුමාගේ ප්‍රණීත බුරියානි සංග්‍රහයක් භුක්ති නොවිඳ ඉන්න ලැබෙන්නේම නැහැ. ඒ තරම් ඒවට ලැබියාවක් දැක්වා සංග්‍රහ කරන්න හිතවත්කම් පවත්වන්න හොඳම පුජ්‍යලේ කැරිට අපි කාදර් මැතිතුමා සිහිපත් කරන එතුමාගේ පවුලේ අයටත් අපේ ශෝකය ලබා දෙන්න කියලා ඉල්ලා හිටිනවා. මල්ලිකා රත්වත්තේ මැතිනිය ගැන අපිට පාර්ලිමේන්තුව ඉදන් ආශ්‍රය කරන්න ලැබිලා නැතත් එතුමිය විශාල දේශපාලන පරපුරකින් පැවත එන කෙනෙක්. විශේෂයෙන්ම බලංගොඩ ප්‍රදේශයේ රෝහල් පරිශ්‍රයේ දිනු කරන්න පිඟන් ගඩොල් කර්මාන්ත ශාලාවක් ඉදි කරන්න තැපැල් කාර්යාල හදලා ලංගම ඩිපෝව හදලා මහජන බැංකුව ඉදි කරලා දෙවෙන්ත සංවර්ධනයක් කරා තමන්ගේ ඉඩකඩම් වෙහෙර විහාරස්ථානවලට පූජා කරා ඒ වගේම ප්‍රදේශයේ සුභසිද්ධිය වෙනුවෙන් ඉඩකඩම් පවා නිරෝභීව ලබා දීලා එතුමිය විශාල සේවයක් කරා කියන එක බලංගොඩ ජනතාවගේ හදවත් තුළ අදටත් නොමැකී පවතිනවා. ඒ නිසා එතුමියගේ පවුලේ අයටත් අපේ සංවේගය පළ කරන්න කියලා ඉල්ලා සිටිමින් මේ ශෝක යෝජනාව ඉදිරිපත් කරද්දී අපේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩකඩ ලබා දීම ගැන ගරු කථානායකතුමාට ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ගරු අගමැතිතුමා,
ගරු කථානායකතුමනි, අද මේ සභාවේ සේවය කරපු මන්ත්‍රීරු 3 දෙනෙක් පිළිබඳ අපි ශෝකය ප්‍රකාශ කරනවා. රේණුක හෙරත් මන්ත්‍රීතුමිය මම දැනගත්තේ එතුමිය එක්සත් ජාතික පක්ෂයේ වැඩ කටයුතුට සම්බන්ධ වුණ අවස්ථාවේදී. ඒ කාලේ එතුමිය ගුරුවරිය. පසුව එතුමියට ජයා ජයවර්ධන මහත්මයාම තෝරලා වලපනේ ආසනයේ සංවිධායකම් බාර දුන්නා. එදා වලපනේ ආසනය වෙනුවෙන් කීප දෙනෙක් ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරලා තිබුණා. නමුත් රේණුක හෙරත් මැතිනේ තේරුවද්දී ජයා ජයවර්ධන මහත්මයා කිව්වේ මට ඒ ප්‍රදේශවල ඉන්න කාන්තා නියෝජනේ වැඩි කරන්න උවමනයි කියලා. එතුමිය ඒ සංවිධානය කරපු වලපනේ කොට්ටාසය අපි හිතුවේ කිසි විටක දිනන්ට බැරි ආසනයක් හැටියට. ඒකත් නියෝජනය කරපු හෙරත් ඒ ඇමතිතුමා, නියෝජ්‍ය ඇමතිතුමා ඇත්ත වශයෙන්ම කාලයක් තුළම ඒ ආසනය ජයග්‍රහණය කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව පරාජය වුණ අවස්ථාවෙත් එතුමා ඒ ආසනයෙන් හොලවන්න බැරි තත්ත්වයක් තිබුණේ. නමුත් 77 දී රේණුක හෙරත් මැතිනිය එතුමා පරාජය කළා. මේ පාර්ලිමේන්තුවට පැමිණියා. මේ පාර්ලිමේන්තුවේ ඉතා ක්‍රියාශීලී මන්ත්‍රීවරයෙක්. එතුමිය හැම වැඩ කටයුත්තටම සහභාගී වුණා. පක්ෂ වැඩ කටයුතු සහභාගී වුණා. අතුරු මැතිවරණයක් නම්, ඡන්ද ව්‍යාපාරයක් සංවිධානය කිරීම නම්, මැයිදිනය කරනවා නම්, ඒ හැම එකටම රේණුක හෙරත් මැතිනිය සම්බන්ධ වෙලා තිබුණා. කිසි විටක එතුමිය එතනින් ඉවත් උනේ නැහැ. හැම වෙලේම අමාරුම කාලෙත් එතුමිය ඉදිරියට ආවා. ඒ නිර්භීතකම එතුමියට තිබුණා. එතුමිය විවාහ වුණා. විවාහ වෙලත් එතුමිය පෞලියට කටයුතු දේශපාලන වැඩකට තේවායප කරගෙන ගියේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ එතුමියට ඇමතිකමක් හම්බුණා. ඊට ඉස්සෙල්ලා එතුමිය නුවරඑළිය දිස්ත්‍රික් ඇමතිතුමිය හැටියට ක්‍රියා කරලා තිබුණා. ඒ කාලේ තමයි කොත්මලේ වාගේ වැඩසටහන් ආරම්භ කරේ. ඊට පසුව ප්‍රේමදාස ජනාධිපතිතුමා එතුමියට ඒ වගේම කැබිනට් ඇමතිකමක් ලැබුණා. ඒ කාලේ තමයි මට එතුමිය එක්ක කැබිනට් මණ්ඩලයේ ළඟින්ම ක්‍රියා කරන්න අවස්ථාව ලැබුණේ. විශේෂයෙන්ම සභානායක හැටියට ඕනෑම අවස්ථාවක එතුමියගේ සහයෝගය ලබා ගන්න පුළුවන්. එතුමිය මේ සභාවේ හිටියා. කිසි වෙලාවක අඩුවක් තිබුණේ නැහැ. හැම එකටම ඇමතිතුමිය හැටියට රටවටේ යන්න පටන් ගත්තා. මම දන්නවා ප්‍රේමදාස ජනාධිපතිතුමා සමඟ ඉතා ළඟින් වැඩ කළා. විශේෂයෙන්ම දෝෂාභියෝග කාලයේම එතුමියගෙන් ලැබුණේ සහයෝගය මම මෙතන යලිත් සඳහන් කරන්න තියෙනවා. මම අගමැති වුණේ අවස්ථාවෙත් එදා ඉඳන් එතුමිය මට පක්ෂ නායකය හැටියට ඒ සම්පූර්ණ සහයෝගය එතුමිය ලැබලා දුන්නා. අපේ 1994 පරාජයෙන් පස්සේ එතුමිය ඒ වගේම කාර්යක්ෂම වැඩ කටයුතු කරා. කිසි විටක අඩපණ උනේ නැහැ. එතුමිය දිහා බලනවා නම් ඕන වෙලාවක එතුමිය විශ්වාස කරන්න පුළුවන්. එතුමිය කිසිම ප්‍රශ්නයකදී ප්‍රශ්නේ අතහැරලා දිව්වේ නැහැ. එතුමිය හැම වෙලේම ඒ සහයෝගය දීලා වැඩ කටයුතු කරේ. ඒත් අපිට තිබුණ වාසනාව හැම වෙලේම තේරීලා පාර්ලිමේන්තුවට එන්න එතුමියට තිබුණ නැහැ. එතුමිය ආසනේ දින්නට, එතුමිය කොට්ටාසේ දින්නට, ඒ කොට්ටාසේ වැඩ කරාට මේ ක්‍රමවේදය යටතේ එතුමියට පාර්ලිමේන්තුවට එන්න අවස්ථා ලැබුණේ නැහැ. ඒ නිසා එතුමිය පළාත් සභාවටත් ඉදිරිපත් කළා. අන්න එහෙම තමයි ඒ පසුබෑම් තිබුණා කියලා එතුමිය අපේ දේශපාලනය අතහැරියෙත් නැහැ, පක්ෂය අතහැරියෙත් නැහැ, එතුමිය කැපවීම අඩු කරෙත් නැහැ. එතුමියට උවමනා වුණේ ඒ වැඩ කටයුතු කළා තමන් ඉදිරියේ ඉන්නවා කියලා පෙන්වන්න. අන්න එහෙම චරිතයක් හොයාගන්න එක අමාරුයි. එහෙම චරිත අපිට දේශපාලනේ ලැබෙන්නේ නැහැ. එතුමිය තමන්ගේ වලපනේ ආසනයට ගිහින් ඒ වැඩ කටයුතු එතුමිය කරගෙන ගියා. මටත් එතුමිය අපි විරුද්ධ පක්ෂයට අන්තිම කාලේ එතුමිය සමග ඒ ප්‍රදේශවලට යන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම
අන්තිමට එතුමිය පළාත් සභාවට පත් වෙලා පළාත් සභාවේ ඉඳන් ඒ කණ්ඩායමේ නායකත්වය ලබා ගත්තා. එතුමිය පක්ෂයට කැප වෙලා වැඩ කරා. ඒත් එතුමිය එක අඩුපාඩුවක් තිබුණා. එතුමිය තමන්ගේ සෞඛ්‍ය ගැන හිතුවේ නැහැ. තමන් ගැන හිතුවේ නැහැ. අසනීප වෙලා තියෙන අවස්ථාවේදී එතුමිය විවේක ගන්න නැතුව වැඩ කටයුතු කරා. ඒකේ විපාකය තමයි අද අපි විඳින්නේ. එතුමිය අපි අතරින් නැහැ. අපිට සහයෝගය දුන්න, අපි එක්ක වැඩ කරපු පුද්ගලෙක් නැති වෙලා තියෙනවා. විශාල කටහඬක් අපිට නැති වෙලා තියෙනවා. එතුමිය නැතිවීමේ පාඩුව මං හිතන්නේ වචන වලින් අපිට කියන්න බෑ. මෙතන ඉන්න මේ අපි බොහෝ දෙනෙක්ට ඒක දන්නවා. ඒ නිසා විශේෂයෙන්ම රේණුකා හෙරත් එතුමිය කරපු සේවය මතක් කරමින් එතුමිට නිවන් සැප ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. කාඩ මන්ත්‍රීතුමා මම දැනගත්තේ එතුමා නුවර එක්සත් ජාතික පක්ෂ වැඩකටු සංවිධානය කරද්දි පළාත් සභාවට ඉදිරිපත් වුණා. පළාත් සභාවට ඉදිරිපත් වෙලා රංජන් විජයරත්නම එතුමා එකට වැඩ කරපු එක අමා දුෂ්කර කාලෙක මතකයි. ඒ වගේම එතුමා 89 පාර්ලිමේන්තුවට පැමිණියා. පාර්ලිමේන්තුවේදී 94න් පස්සෙ විපක්ෂයේ හැම වෙලෙම එතුමත් ඉදිරියට ඇවිල්ලා වැඩ කරපු එක්කෙනෙක්. ඉවත් උනේ නැහැ. එතුමා අපේ සංවිධානවලට උදව් කරා. එතුමා නාවල පිටියේ අමාරුම කාලෙකදී එතුමා අත ගහලා ඒ ආසනේ සංවිධානය කරන්නට ක්‍රියා කළා. එතුමා වින්ද දුක ඒ කාලෙදී මම අලුතෙන් මෙතන කියන්න උවමනා නැහැ. 2001 ආණ්ඩුවේදී එතුමා සමුපකාර ඇමතිට පත් කරන්න අපිට අවස්ථාව තිබුණා. ඇමති හැටියටත් එතුමා නිශ්ශබ්ද වෙලා හිටියේ. ඒ වැඩ කටයුතු කළා. යලිත් අපි විපක්ෂයට ගියා. ඒ තවාසනාවකට අන්තිම කාලේ එතුමිය මේ පක්ෂය අතහැරලා ගිහින් එතුමා ගිහින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් සමග ආණ්ඩුවට එකතු වුණා. ඒත් එතුමා හිටපු කාලෙදී ඒ වගේ විශාල සේවයක් එතුමා කරපු නිසා ඉතින් විශේෂයෙන්ම ඒ ගැන සඳහන් කළා. මේ අවස්ථාවේදී මම එතුමා ගැනත් එතුමා එක්ක වැඩ කටයුතු කළා. එතුමාගේ සහයෝගය ලැබුණේ නායකයෙක් හැටියට එතුමා ගැනත් ඒ වගේම විශේෂයෙන්ම මතක් කරමින් ඉස්ලාම ආගමේ අල්ලා දෙවියන් වහන්සේගේ සම්පූර්ණ ඒ අනුකම්පාවත් එතුමාට ලැබේවා කියා මම විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරනවා. මල්ලිකා රත්නත් මැතිණිය පාර්ලිමේන්තුවේ සේවය කරේ මම ඇතුල් වෙන්න පෙර 1967 මම හිතන්නේ එතුමාගේ ස්වාමි පුරුෂයාගේ ආසනේ ක්ලිෆර්ඩ් රත්නත් මැතිතුමාගේ මන්ත්‍රීකම අමුණෑන් පස්සේ අතුරු මැතිවරණයකින් තමයි එතුමිය තරඟ කරේ. මට විශේෂයෙන්ම 70-77 පාර්ලිමේන්තුවේ මෙහාට එන ගමන් එතුමිය ක්‍රියාකාරී පසුපෙළ මන්ත්‍රීවරයෙක් හැටියට තමයි පෙවුනේ. වැඩ කටයුතු අරගත්තා. මම හිතන්නේ ඒ ප්‍රදේශයට වෝල්ටයිල් සමාගමත් එතුමිය තමයි එහාට ලබලා දුන්නේ. ඒ ප්‍රදේශයේ වැඩ කටයුතු කීපයක් කරා. ඒ එතුමිය පාර්ලිමේන්තුවේ හිටපු කාලෙදී ඒ දශකයේ තුලදී ඒ ප්‍රදේශයට කැප වෙලා වැඩ කරපු පුද්ගලෙ. මම එතුමිය මන්ත්‍රීවරයෙක් හැටියට දැනගෙන හිටියා. ඒ වගේම රත්වත්ත පවුලේ සමාජිකයෙක් හැටියට මට එතුමිය විටින් විට මුණ ගැහිලා තිබුණා. එතුමිය බලංගොඩ ප්‍රදේශයේ ජනතාවට එයාගේ වරමක් ලැබුණා නම් ඒ වරමෙන් තමයි එතුමියත් ඒ වරම දුන්නේ එක අනුව තමයි එතුමිය වැඩ කරේ. ඒ වැඩ කටයුතු ඉෂ්ට කළා. එතුමිය මේ ප්‍රදේශයේ හොඳට දැනගෙන හිටියා. ෆර්ගසන් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා ඒ ප්‍රදේශයේ තියෙන සම්බන්ධකම නිසා ගුරුවරයෙක් හැටියටත් එතුමියට පුළුවන් වුණා ජනතාවගේ උවමනාකම් දැනගෙන වැඩ කටයුතු කරන්න. 77 මැතිවරණයෙන් පස්සේ එතුමිය පරාජය වුණා. පාර්ලිමේන්තුවට ඇලිත්තෙන්ට අවස්ථාව ලැබුණ නැහැ. ඒත් ඒ ප්‍රදේශයේ වැඩ කටයුතු කළා. ඒ නිසා මල්ලිකා රත්නත් මැතිණියගේ කරපු සේවයටත් ස්තුති කරමින් ඒ වගේම එතුමියට නිවන් සැප ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.
මම ඉති ගරු වෛද්‍ය සුදර්ශනී පණංජපොළ මැතිණිය.
කථානායකතුමනි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විවිධ අවස්ථා නියෝජනය කරමින් මේ රටට විශාල සේවයක් කරපු කීර්තිමත් දේශපාලඥ තිදෙනෙක් පිළිබඳ ශෝකය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී මටත් කාලය වෙන් කර දීම පිළිබඳ මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තමුන් නියෝජනය කරපු ආසනයට විශාල සේවාවක් කරපු මල්ලිකා රත්තු අත්තේ මැතිනිය පිළිබඳව කරුණු කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ලෝකේ පළවෙනි අගමැතිතුමිය බිහි කරපු මහවල තැන්න වලව්වට එක්ක සම්බන්ධ වෙච්ච මන්ත්‍රීවරියක් හැටියට, විශේෂයෙන්ම දේශපාලනට කාන්තාවෝ අඩුවෙන් ඇතුල් වෙන අවස්ථාවක එතුමිය දේශපාලනට ඇතුල් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් විශාල සේවාවක් කරපු කීර්තිමත් කාන්තාවක් හැටියට තමයි අපි හඳුරන්නේ. විශේෂයෙන්ම 1966 එතුමියගේ ස්වාමි පුරුෂයා වෙච්ච ක්ලිෆඩ් රත්වත්තේ මැතිතුමාට බලංගොඩ ආසනය අහිමි වුණන් පස්සේ පවත්වපු අතුරු මැතිවරණයකින් තමයි එතුමිය පාර්ලිමේන්තුවට එන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ඉතිහාසයේ බොහෝ කාන්තාවද දේශපාලනයට ඇවිල්ලා තින්නේ පවුල් දේශපාලනයත් එක්ක. එතුමිය පවුල් දේශපාලනයත් එක්ක ඇවිල්ලා විශාල මහිතන අඛණ්ඩව පාර්ලිමේන්තුවේ වරින් වර මැතිවරණට ඉදිරිපත් වෙලා බලංගොඩ ප්‍රදේශයේ ජනතාවට විශාල සේවාවක් කරපු මැතිනියක් හැටියට තමයි අපි එතුමිය හඳුන්වන්නේ. විශේෂයෙන්ම රත්නපුර ෆර්ගියුසන් බාලිකා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හදාරලා ඊට පස්සේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට ඇතුල් වෙලා ඊළඟට ලලිත කලාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියක් හැටියට එතුමිය හොඳ අධ්‍යාපන හොඳ පසුබිමක් එක්ක දේශපාලනට ආපු කාන්තාවක්. එතුමිය විශේෂයෙන්ම බලංගොඩ ප්‍රදේශයේ අහිංසක අසරණ ජනතාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් කෙරුවා. එතුමිය හොඳ ඉහළ පරම්පරාවක වත් පොහොසත්කම් තිබිච්ච රදළ පරම්පරාවකින් ආවත් හොඳට පොළොවේ පය ගහලා ඒ බලංගොඩ අහිංසක අසරණ ජනතාව නියෝජනය කරමින් විශාල කාර්යභාරයක් කෙරුවා කියන එක අපි අහලා තියෙනවා. නිසා විශේෂයෙන්ම එතුමියගේ කාලයේ 77 කාලය තුළ බලංගොඩ රෝහල වැඩි දියුණු කරන්න, ඒ වගේම බලංගොඩ ලංකා වෝල්ටයිල් සමාගම, බලංගොඩ ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝව, බලංගොඩ ප්‍රධාන තැපැල් කාර්යාලය, මහජන බැංකුව වගේ විශේෂ ආයතන සංවර්ධනය කරන්න විශාල දායකත්වයක් ලබා දීපු මැතිනියක් හැටියට අපි හඳුන්වනවා. එනිසා විශේෂයෙන්ම අපි එතුමියගේ ඒ වගේම තමයි එතුමියගේ හොඳ රටට වැඩක් කරන්න පුළුවන් හොඳ දරුවෝ දෙදෙනෙක් එතුමිය දායාද කරලා තියෙන. විශේෂයෙන් අපි දන්නවා කමල් රත්නත්ති මැතිතුමා ශ්‍රී ලංකා ගුවන් අධිකාරී උපසභාපතිතුමා හැටියට, ඒ වගේම රත්නපුර සමන් දේවාලයේ ප්‍රධාන බස්නායක නිලමේතුමා හැටියට විශාල කාර්යභාරයක් කරනවා. එනිසා එතුමියගේ අභාවය එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරන ගමන්ම එතුමියගේ අභාවයෙන් ශෝකයට පත්වලා ඉන්න එතුමියගේ ඒ දරුවන් ඇතුළුව පවුලේ ඥාති හිත මිතුරාදීන්ට අපේ ශෝකය පළ කරන්නත් අපි මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම රේණුකා හේරත් මැතිනිය එතුමියත් මං හිතන්නේ ශ්‍රී ලාංකීය දේශපාලනයේ කාන්තා දේශපාලනයේ මං හිතන්නේ අපිට ලොකු ආදර්ශයක් දීපු කාන්තාවක් හැටියට අපි හඳුන්වන්නේ. පළවෙනි වතාවට වලපනේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ වගේ ඉතාමත්ම දුෂ්කර ආසනයක් නියෝජනය කරමින් එතුමිය 77 පාර්ලිමේන්තුවට ඇතුළත් වෙනවා. ඒ වගේම එතුමිය 77 සිට විවිධ මැතිවරණ ගණනාවකින් පාර්ලිමේන්තුවට ඇතුළු වෙනවා. විශේෂයෙන්ම 89 ඉඳලා එතුමිය මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරිය හැටියට, මම හිතන්නේ ලංකාවේ කාන්තා දෙවනි කාන්තා සෞඛ්‍ය අමාත්‍යවරිය හැටියට පත්වීමේ ගෞරවය හිමිවන්නේ රේණුකා හේරත් මැතිනියට. එතුමිය විශේෂයෙන් එතුමිය යටතේ වෛද්‍යවරියක් හැටියට සේවය කරන්න මටත් වාසනාව ලැබුණා කියන එක අපි මතක් කරන්න ඕන. එතුමිය සෞඛ්‍ය අමාත්‍ය සෞඛ්‍ය සහ වනිතා කටයුතු අමාත්‍යවරිය හැටියට මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න, මේ රටේ ග්‍රාමීය ජනතාවට අවශ්‍ය කරන සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්න, රෝහල් වැඩි දියුණු කරන්න විශාල කාර්යභාරයක් කෙරුවා කියන එක අපි ඉතාමත්ම ගෞරවපූර්වක අපි සිහිපත් කරනවා. ඒ වගේම බොහොම අභිහිත බය නැති එඩිතර කාන්තාවක්, බොහොම චතුර කතිකත්වයක් තිබිච්ච කාන්තාවක්. නිසා ඒ වගේම මම දන්න තරමට එතුමිය කිසිම පවුල් පසුබිමක් නැතුව දේශපාලනට ආපු කාන්තාවක්, වසර ගණනාවක් විවිධ තනතුරු හොබවමින් විශාල සේවාවක් කරපු කාන්තාවක්. ඒ වගේම එතුමිය රෝහල්ගත වෙන්න සති කීපයකට කලින් අපේ පාර්ලිමේන්තුවේ කාන්තා සංසදයේ මන්ත්‍රීවරියන් එක්ක නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලනයේ කාන්තා නියෝජනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවකට සම්බන්ධ වුණා. එතකොට එතුමිය මධ්‍යම පළාතේ විපක්ෂ නායිකාව විදිහට කටයුතු කෙරුවේ. සෑ එතුමියගේ අභාවයත් මම හිතන්නේ අපිට රටක් හැටියට බොහොම පාඩුවක්. ඒ නිසා එතුමියටත් නිවන් සුව ප්‍රාර්ථනා කරමින් එතුමියගේ අභාවෙන් ශෝකයට පත්වලා ඉන්නේ මේ දියණිය එතුමියගේ ස්වාමි පුරුෂය ඇතුළු පවුලේ ඥාති හිතමිතුරාදීන්ට අපේ ශෝකය මේ අවස්ථාවේදී පළ කරනවා. ඒ වගේම අබ්දුල් කාබ්දර් මැතිතුමත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා විවිධ තනතුරු හොබවමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අමාත්‍යවරයෙක් හැටියට විශාල කාර්යභාරයක් කරපු හොඳ මහත්මයෙක් හැටියට තමයි අපි හඳුනාගෙන සිටියේ. මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් එතුමාගේ ඒ මුස්ලිම් ප්‍රජාවට විතරක් නෙමෙයි සමස්ත ජනතාවටම විශාල සේවාවක් කෙරුවා. විශේෂයෙන්ම එතුමා එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ආවත් අවුරුදු 30ක් තිබිච්ච කුරුවිරු යුද්ධය අවසන් කරන අවස්ථාවේදී හොඳ ස්ථාවර ආණ්ඩුවක් හදන්න එවකට මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාට සහයෝගය පළ කරමින් ඒ රට වෙනුවෙන් කරපු ඒ කැපකිරීම අපි මේ අවස්ථාවේදී අගය කරමින් එතුමාගේ අභාවෙන් ශෝකයට පත්වලා ඉන්න එතුමාගේ පවුලේ සියලු දෙනාටත් අපේ සංවේගය පළ කරමින් අපිට මට කාලය වෙන් කර දීම පිළිබඳව ගරු කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. මම නිහඬවෙමි.